සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා 2026/2/19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අතරන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි, මීට එක දිනකට පෙර ඉදිරිපත් කරපු 27/2 මේ ප්‍රශ්නය ටිකක් සංකීර්ණ සහ ඉතා පුළුල් ප්‍රශ්න රාශියක් තමයි විමසලා තියෙන්නේ. අපි ඊයේ දිනේ මේ සඳහා පිළිතුරක් සකස් කරා. මේ පිළිතුර තමයි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ. ඒ වගේම පහුගිය දිනක සිදු වෙඩි තැබීම විශේෂයෙන් නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සම්බන්ධයෙන් කරුණු කිහිපයකුත් මේ සභාවට ඉදිරිපත් කරන්න කැමැති. පළමුවෙන් මම ගරු විපක්ෂ නායකතුමා විසින් 27/2 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ අංක 1 පොලිසිය පුරප්පාඩු ගැන තමයි අහන්නේ. සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 35116ක් තියෙන පොලිසියේ විශේෂ කාර්ය බලකාය 3815ක් තියෙනවා. සහායක සේවයේ 1682ක් තියෙනවා. 26/2/17 දිනට පවතින පුරප්පාඩු අහලා තියෙනවා එක එක තනතුරු ඔස්සේ. මම කියන්නම් ගරු කථානායකතුමනි, විශේෂයෙන් පුරප්පාඩු තියෙනවා නියෝජ්‍ය පොලිස්පති කාන්තා එකක්, DIG නැත්නම් DIG තනතුරු එකක්. හරි, නම් පුරප්පාඩු සංඛ්‍යාව මම සභාගත කරනවා ගරු. සමස්ත පුරප්පාඩු ප්‍රමාණය මම සභාගත කරනවා ගරු කථානායකතුමනි. මෙම පුරප්පාඩු දීර්ඝ කාලයක සිට ඉදිරියට ගණනය වන පුරප්පාඩු වන අතර මේ පුරප්පාඩු ඇතිවීම සඳහා පාර්ශ්ව සඳහන් කරුණු බලපාලා තියෙනවා. 2020/12/21 වන දින නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛ 3/21 මගින් සියලුම රාජ්‍ය බඳවා ගැනීම සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු වලට සාපේක්ෂව විවෘත බඳවා ගැනීම සිදු කිරීමට නොහැකි වීම, විශ්‍රාම යාම, මිය යාම, සේවෙන් ඉල්ලා සිටීම, සේවෙන් පහ කිරීම, පත්වීම අවසන් කිරීම, පත්වීම අවලං කිරීම සහ සේවය අතහැර යාම, ඔවුන්ට ඔවුන්ගේ නම් ලේඛනයෙන් කපා හැරීම වැනි හේතුන් මේ පුරප්පාඩු ඇතිවීමට බලපාලා තියෙනවා. පසුගිය රජයන් පොලිස් ස්ථාන තිබ්බේ 438යි, පොලිස් ස්ථාන සංඛ්‍යාව 608ක් දක්වා වැඩි කරා ගරු කථානායකතුමනි පහුගිය රජයන් වලදී. හැබැයි ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවාගත්තේ නැහැ, යටිතල පහසුකම් වැඩි දියුණු කරේ නැහැ. මේකත් එක හේතුවක් වෙලා තියෙනවා මේ පුරප්පාඩු සංඛ්‍යාව වර්ධනය කරගන්න. මොකද පොලිස් ස්ථාන සංඛ්‍යාව වැඩි කරනකොට ඊට අනුගතව නිලධාරීන් බඳවා ගැනීම ඒ කාලේ කළ යුතුව තිබුණා. දෙක පසුගිය අහන්නේ විපක්ෂ නායකතුමා වෙඩි තැබීම් පිළිබඳ දශකයක තොරතුරු වහනවා. 2015 වෙඩි තැබීම් 43ක් සිද්ධ වෙලා තියෙනවා. අනිකුත් ඝාතන එක 476ක් සිද්ධ වෙලා තියෙනවා 2015. ඒකෙන් විසඳලා තියෙනවා 432ක්. 2016 වෙඩි තැබීම් 44ක්, අනිකුත් ඝාතන 502ක් ඔක්කොම විසඳලා තියෙනවා 466ක්. 2017 වෙඩි තැබීම් 33ක්, අනිකුත් ඝාතන 452ක් විසඳලා තියෙනවා 419ක්. 2018 වෙඩි තැබීම් 61ක්, අනිකුත් ඝාතන 493ක්, 439ක් විසඳලා තියෙනවා. 2019 වෙඩි තැබීම් 38ක්, අනිකුත් ඝාතන 481ක්, විසඳලා තියෙන 451ක්. 2020 වෙඩි තැබීම් 26ක්, අනිකුත් ඝාතන 464ක්, විසඳලා තියෙන 438ක්. 21 වෙඩි තැබීම් 22ක්, අනිකුත් ඝාතන 567ක්, 493ක් විසඳලා තියෙනවා. මේ දශකයේ තුල වැඩිම වෙඩි තැබීම් 2023 වෙඩි තැබීම් 81යි, ඝාතන 601යි, විසඳලා තියෙන 530ක්. 24 වෙඩි තැබීම් 74යි, අනිකුත් ඝාතන 515යි, විසඳලා තියෙන 524ක්. 25 වෙඩි තැබීම් 102යි, සම්පූර්ණ ගාන 2025 597යි, විසඳලා තියෙන 489ක්. සිදුවන අපරාධ අතරින් සංවිධානාත්මක අපරාධ ලෙස හඳුනාගත් අපරාධ වෙනම වාර්තා කිරීම, අපරාධ කොට්ටාසේ දත්ත පද්ධතියට ඇතුළත් කරගෙන යාම ආරම්භ වෙලා තියෙන්නේ 2022 වර්ෂයේ. ඒ නිසා 2022 වර්ෂයේ සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධ මගින් සිදු කරන ලද අපරාධ වල තොරතුරු ඉදිරිපත් කරනවා 2022 වෙඩි තැබීම් වලින් 63 කුත් තියුණු ආදල පාරදී 13 කුත් වශයෙන් මියගිය සංඛ්‍යාව 53ක් 2023 වෙඩි තැබීම් 81ක් සහ ඒකෙන් මියගිය ගන්න 40යි 2023 තියෙනවා ආදිවල පාරදීමෙන් 21 දෙනෙක් 21ක් සිද්ධි වාර්තා වුණා 14 දෙනෙක් මිය යාම ඒ අනුව එකතුව 2023 54 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා සිද්ධීන් 102කින් ඒ වගේම ගරු කථානායකතුමනි 24 වර්ෂයේ වෙඩි තැබීම් 74ක් තියුණු ආදිවලින් 19ක් වශයෙන් මිය ගිහිල්ලා තියෙනවා 57 දෙනෙක් 25 වර්ෂයේ වෙඩි තැබීම් 102 කුත් තියුණු ආදිවලින් 17ක් වශයෙන් 131ක් මිය ගිහිල්ලා 131ක් සිද්ධින් වාර්තා වෙලා තියෙනවා මිය යාම් 63යි 26 වර්ෂයේ වෙඩි තැබීම් 9යි වෙනත් පහර දීම් වලින් 3යි මේ වෙනකොට මිය යෑමේ සිද්ධි 8ක් වාර්තා වෙලා තියෙනවා තුන්වෙනි කාරණය අහලා තියෙන ප්‍රශ්නයට උත්තරේ නැත මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට නිලධාරීන් 10000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තියෙනවා එම තනතුරු වලට පොලිස් උපසේවයේ නීතිඥවරුන් 100ක් වෛද්‍යවරුන් 25ක් සහායක සේවා සඳහා තනතුරු 1390ක් ඇතුළත් වන අතර ඒ බඳවා ගැනීම මේ වර්ෂය තුළ කිරීමට බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි ශ්‍රී ලංකා පොලිසිය තුළ රාජකාරියේ නියුතුව සිට නිලධාරියන් අතරින් මේ වන විට සේවය අතහැර යාම නිලධාරියන් 2411ක් වැඩතහනම් නිලධාරියන් 1153ක් විදේශ නිවාඩු ලබා සිටින නිලධාරීන් 467ක් දේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් 467ක් සාමසාධක රාජකාරිය සඳහා 18 දෙනෙක් ආබාධිත නිලධාරීන් 4245ක් ඇතුළු අනුමත නිලධාරීන් සංඛ්‍යාවට වඩා නිලධාරීන් 40890ක හිගයක් පවතිනවා ඉහත ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ගේ හිගයක් පැවතියත් ඔවුන්ගේ කාර්යක්ෂමතාව සමස්ත හිගය පුරප්පාඩු හැටියට 36,000 35,116ක් තමයි තියෙන්නේ. හැබැයි පුරප්පාඩු වලට වඩා ප්‍රමාණයක් ඉන්නවා. මොකද සමහර අය විදේශගත වෙලා තියෙනවා නිවාඩු පිට. ඒවත් එක ගත්තාම භෞතිකව පෙනුනට 40,000 ගණක් ඇත්ත පුරප්පාඩු අපිට බඳවා ගැනීම ප්‍රමාණය තියෙන්නේ 35,116යි. එතකොට 2025 වර්ෂයේ 26 දක්වා කාලය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ හිගයක් පැවතුනත් ඔවුන්ගේ කාර්යක්ෂමතාවේ ඉහළ නංවමින් වඩාත් කාර්ය සාධනයක් සහිතව පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙනවා. පසුගිය වසරට වඩා එම කාර්යක්ෂමතාවේ හේතුවෙන් නීති විරෝධී ගිනියාවි උණ්ඩ එවැගේම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ කාර්යක්ෂමතාවේ මතම නිලධාරී හිගයක් මැදියේ වුණත් 25-26 වර්ෂ දක්වා සංවිධානාත්මක අපරාධ සඳහා අත්අඩංගුවට ගැනීම 25 වර්ෂයේදී වෙඩිකරුවන් 44ක් පැදිකරුවන් 37ක් අත්අඩංගුවට ගන්න තියෙනවා. තියුණු ආයුධ වලින් සිදුවීමට අදාළ ඍජුව සම්බන්ධ 24 දෙනෙක් අනුබල දීම යටතේ 304ක් මත්ද්‍රව්‍ය ජාවාර්මා ගිනියාවි සන්තකේ තබා ගැනීම සඳහා 238ක් විදේශයන් තුළින් අත්අඩංගුවටගෙන මෙරටට ගෙනීමේ සංඛ්‍යාව 15යි වෙනත් 15යි ඔක්කොම මේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් 25 වර්ෂය තුළ 679 දෙනෙක් ඍජුව මේවට සම්බන්ධ වූ අය අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මේ දින කීපය තුළ මේ 26 අවුරුද්දේ වෙඩිකරුවෝ 5ක් අත්අඩංගුවට අරනවා පැදිකරුවෝ දෙන්නෙක් අනුබල දීම යටතේ 31 දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි සන්තකේ තබා ගැනීම වෙනුවෙන් 34 දෙනෙක් විදේශයන්ගෙන් මේ මාස එකමාර තුළ 14 දෙනෙක් ගෙනැලා තියෙනවා වෙනත් එකයි 77ක් අපි ඍජුව මේවට සම්බන්ධයි අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අනුව 25-26 වර්ෂයේදී වෙඩිකරුවෝ 49 දෙනෙකුත් පැදිකරුවෝ 39කුත් තියුණු ආයුධ වලින් පහර දීම ඇතුළු මේ සංවිධානාත්මක අපරාධ වල සම්බන්ධ 24 දෙනෙකුත් අනුබල දීම යටතේ 335කුත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනියාවි සන්තකේ තබා ගැනීම සම්බන්ධ 272කුත් විදේශයන් ගේනන ලද අපරාධකරුවන් 21ක්ද ඇතුළුව 756 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවේ රඳවාගෙන තියෙනවා සහ මේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඍජුව සම්බන්ධතා පවත්වන අය. එවැගේම 24-25-26 වර්ෂ තුළ අත්අඩංගුවට යන ගිනියාවි සම්බන්ධයෙන් ගත්තාම 24 වර්ෂයේදී T56 දෙකක් T56 හයක් AK 47 එකක්, පිස්තෝල 47ක්, රිවෝල්වර් 39ක්, රිපීටර් 3ක්, බෝර 12 තුවක්කු 236ක්, ගල්කට 44ක්, ඒ අනුව ඊට අමතරව බෙහෙත් කොටන බඳින තුවක්කු 2025ක්, සම්පූර්ණ වශයෙන් 2414ක් 24 වර්ෂයේදී, 25 වර්ෂයේදී T56 12ක්, SMG වර්ගයේ 2ක්, T81 එකක්, පිස්තෝල 88ක්, රිවෝල්වර් 62ක්, රිපීටර් 8ක්, බෝර 12 තුවක්කු 237ක්, ගල්කට 48ක්, බෙහෙත් කොටන තුවක්කු හෝ බඳින තුවක්කු 1854ක් වශයෙන් ගිනියාවි 2375ක් 25 වර්ෂයේ පුරාම අත්තරන කරන් තියෙන මේ නිලධාරී හිගේ මැද්දේ කාර්යක්ෂම නිලධාරීන් යොදවලා මේ මේහුම් මරා මේ අත්තරන දෙයින් කරලා තියෙනවා. මේ දින 50 ඇතුළත 2026 T56 3ක්, පිස්තෝල 4ක්, රිවෝල්වර 10ක්, බෝර 12 තුවක්කු 24ක්, එවැගේම වෙනත් බඳින තුවක්කු 177ක් වශයෙන් 218ක් අත්අඩංගුවට තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි 25.11 සිට අත්අඩංගුවට ලබන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරොත් හෙරොයින් කිලෝග්‍රෑම් 2020ක්, අයිස් කිලෝග්‍රෑම් 4013ක්, ගංජා කිලෝග්‍රෑම් 15564ක්, කොකේන් කිලෝග්‍රෑම් 43.3ක්, මත් පෙතියා මත් කරල් මිලියන 4.8ක්, නීති විරෝධී සිගරට් ලක්ෂ 21ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර භාරයට ගැනීමට කටයුතු කරලා තියෙනවා. මීට අදාළව සැකකරුවෝ 281,320ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ සියලු කාරණා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරන් තියෙනවා. එවගේම මත්ද්‍රව්‍ය පිළිබඳව සසන්දනාතක බැලුවාම 24 වර්ෂයට අදාළව 25ත් එක්ක හෙරොයින් කිලෝග්‍රෑම් 832.3ක්, අයිස් කිලෝග්‍රෑම් 1364ක්, 24 ගංජා කිලෝග්‍රෑම් 8359ක් අත්අඩංගුවට තිබුණා. මේක සසන්දන 25 වර්ෂ වෙනකොට සැසඳුවාම හෙරොයින් කිලෝග්‍රෑම් 832.24 25 1820ක් දක්වා වැටලීම් වැඩි කරලා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා. කිලෝග්‍රෑම් 10කින් හෙරොයින් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය. අයිස් කිලෝග්‍රෑම් 24 වර්ෂයේ ගත් ප්‍රමාණයට වඩා 25 වර්ෂයේ අයිස් කිලෝග්‍රෑම් 3865කුත්, ගංජා කිලෝග්‍රෑම් 17189කුත් අත්අඩංගුවට ගැනීම සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඊගාව ප්‍රශ්නේ ආලා තියෙන්නේ මෙරට ක්‍රියාත්මක වන දේශීය ජාත්‍යන්තර අපරාධ ජාල මර්ධනය සඳහා රජයගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග මොනවාද කියලා. මේ වෙනකොට ගරු කතානායකතුමනි ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. මම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එවගේම අපි මෑතකදී පිටපු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාන්තය ප්‍රතිසංවිධානය කරා අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ටාසය පළාත් අපරාධ විමර්ශන කොට්ටාස ආරම්භ කරලා එම අංශයන්හි කාර්යක්ෂමතාවයේ ඉහළ මට්ටමින් පවත්වාගෙන යනවා. මොනතරම් නිලධාරීකයක් තිබුණත් නව ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කරලා ඒ කොට්ටාස සක්‍රිය කරලා තියෙනවා, කාර්යක්ෂම කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධා පාතාල ජාවාරම් මර්ධනය කිරීම සඳහා කලාපයේ සෙසු රටවල් සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සහ එම කාර්යයන්ට අදාළ ඔවුන් සමග අවබෝධතා ගිසුම් වලට එළඹෙලා තියෙනවා. එවැගේම අපරාධා මත්ද්‍රව්‍ය මෙහෙයුම් තීව්‍ර කිරීම හේතුවෙන් එම අපරාධා ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් විදේශගත ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. විදේශ රාජ්‍යයන් හා විදේශ පොලිස් ආයතන සමග පවත්වාගෙන යන ලබන සබඳතා මත අපරාධ මර්ධනය කිරීමේ නවීන ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දීම සඳහා පහත පරිදි ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරියන් ලෙස නිලධාරීන් 550ක් විදේශ පුහුණුව සඳහා අපි මේ ගිය වසරේ යොමු කරලා තියෙන විදේශ පුහුණුව සඳහා නිලධාරීන් 550ක්, ඒක තමයි වැඩිම නිලධාරීන් එක වසරක් තුළ යවපු, එහෙම කරලා තියෙනවා. ඉන්දුනීසියාවේදී සිදු කරන ලද සාර්ථක මෙහෙයුමක් මගින් මෙරට සිදු කරන ලද අපරාධ මත්ද්‍රව්‍ය චාවාර සම්බන්ධයෙන් අපරාධ කරන 5 දෙනෙකු අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආවා. බුද්ධිඅංශයන්හි කාර්යක්ෂම ඉහළ නැංවීමට කටයුතු කර සාර්ථක බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් හා මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් මේ වෙනකොට ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. සමහර ක්‍රියාමාර්ග මේ සභාවට හෙළි කරන්න පුළුවන්, සමහර ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන කරු කතානායකතුමනි. සංවිධානත්ව අපරාධ කල්ලි සමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ සහායකයන් පිළිබඳ දත්ත පද්ධතියක් ඩේටා බේස් එකක් පවත්වාගෙන යනවා. ඒ වගේම පොලිස් නිලධාරියන් විසින් සිදු කර ලබන සාර්ථක වැටලීම් සඳහා ත්‍යාග මුදල් වශයෙන් මිලියන 1918ක් ත්‍යාග ලබා දීලා තියෙනවා, ප්‍රශංසා ලබා දීලා තියෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ලබන බහුතරයක් වූ අපරාධකරුවන් ත්‍රිවිධ හමුදාවෙන් පලා ගියා යුද පුහුණුව ලබා ඇති පුද්ගලයන් බැවින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙළක් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් විසින් උපයා ගන්නා දේපළ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය තහනම් කරලා තියෙනවා, රාජසන්ත කරලා තියෙනවා. මම ගරු විපක්ෂ නායකතුමා මම මේක ඇමුණුම දෙක හැටියට සභාගත කරනවා, ඒක දීර්ඝ ලේඛනයක්. ඒ වගේම අපරාධකරුවන්ගේ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේදී දේශපාලන බලපෑමක් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා කිසිදු අනුග්‍රහයක් ලබා නොදෙන පරිසරයක් අපි මේ වෙනකොට පොලිසියට නිර්මාණය කරලා දීලා තියෙනවා. කිසිදු දේශපාලන අනුග්‍රහයක් බලපෑමක් නැහැ. මේ කාරණේදී විශේෂයෙන් මේ මෙහෙයුම් ඉතා ස්වාධීනව කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසියට බොහෝ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් කරන ලබන අපරාධ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කිසිදු අයිතියකින් අපි පසුබට වෙන්නේ නැහැ. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් නීතිය රැයන්ට අසු කරගෙන ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කිසිසේත්ම අපි පසුබට වෙන්නේ නැහැ. ඒ කාරණා ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් හට ගෙවන ලබන වැටුප්පා දීමලා ඉහළ මට්ටම පවතින බැවින් ඒ වැටුප්පා දීමලා ඉහළ නැංවීම ප්‍රති හැකියාව සම්බන්ධයෙන් සමා වෙන්න පොලිස් නිලධාරීන් හට ගෙවන ලබන වැටුප් දීමනා යම් පහළ තලයක තියෙන බැවින් එම දීමනා ඉහළ නැංවීම හැකියාව සම්බන්ධයෙන් මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරලා සොයා බැලීමක් කරමින් යනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මහජන සම්මතව පවත්වා ගැනීම සඳහා පොලිස් නිලධාරියන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් 2025/10/25 දින නිකුත් කරන ලද පොලිස්පති චක්‍රලේක අංක 25/78/23/2 පාලන චක්‍රලේක අංක 7/2023/2 යටතේ පිහිටුවන ලද මහජන ආරක්ෂක කමිටු ක්‍රමවත්තා විධිමත්ව පවත්වාගෙන යාම මගින් කාර්යක්ෂම තව වැඩි කිරීමට කටයුතු කරමින් තියෙනවා. තෝරාගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඹායාම සඳහා එම සහ ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙන්වෙන්නු කණ්ඩායම් පත් කර තියෙනවා. මේ වෙනකොට එවැනි කණ්ඩායම් 17ක් මේ අපරාධ කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි හඳුනාගෙන එක් එක් කල්ලියක් පසුපස හඹායාම සඳහා STF කණ්ඩායම් මේ වෙනකොට යොදවලා තියෙනවා. මං ගරු කතානායකතුමනි පහුගිය දවසකත් කිව්වා මේ අකුරේබඩ සිද්ධිය හුදකලා කියලා මම පැහැදිලි කරේ. සිද්ධි වෙනවා, විවිධ ආකාරයෙන් සිද්ධි වෙනවා. මේවා සංවිධානාත්මක අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි විශාල ප්‍රමාණයක් ඉන්නවා. සක්‍රීය කල්ලි ඉන්නවා, අක්‍රීයව ක්‍රියාත්මක කරන කල්ලි ඉන්නවා. ඉතින් මේ අය අතර සිදුවෙන සමහර ගැටුම් හේතුවෙන් සහ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවන ඝට්ටන හේතුවෙන් මේ සිද්ධින් වෙනවා. මේ සියල්ල තැන තැන සිද්ධ වුණත් ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ නොවුණත් පාතාල ක්‍රියාකාරකම් හැටියට තමයි අපිට මේ වෙනකොට විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙන්නේ.
කෙටි කරන්න
හැකියාවක් නැහැ ගරු කතානායකතුමනි, මට කාලය අවශ්‍යයි. එතුමා දීර්ඝ පිළිතුරක් අහලා තියෙන්නේ. හැමදාම අපිට විනාඩියක් දෙකක් අරන් මේවට උත්තර දෙන්න හැකියාවක් නැහැ, පැය දෙකක් ගන්න වෙනවා. මේ කාර්ණයට ගරු කතානායකතුමනි මේකට උත්තර සැපිය යුතුමයි. ඒ වගේම තෝරාගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් විශේෂයෙන් STF එකේ කණ්ඩායම් 17ක් මේ වෙනකොට ස්ථාපිත කරලා එක එක කණ්ඩායම් පසුපස හඹා යන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒවා සක්‍රීය ක්‍රියාත්මකව පවතිනවා. සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව දත්ත පද්ධතියක් පවත්වාගෙන යනවා. ඒ වලේ ඇඟිලි සලකුණු සටහන් ඒ දත්ත පද්ධතිය තුළ ස්ථාපිත කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය හා බන්ධනාගාරයේ එක්ව සතිපතා සාකච්ඡා පවත්වමින් බන්ධනාගාරයේ ආශ්‍රිත සිදුවන අපරාධ මැඬලීම සඳහා පියවර ගැනීම හා බන්ධනාගාර තුලින් සොයා ගන්නා ලද ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බුද්ධි අංශවලටත් රාජ්‍ය බුද්ධි සේවාවටත් යොමු කරලා ඒවා විශ්ලේෂණය කටයුතු මේ වෙනකොට කරමින් පවතිනවා. ත්‍රිවිධ හමුදාව සමග සම්බන්ධීකරණය වෙමින් විශේෂ මෙහෙයුම් සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් සිද්ධ කරනවා. නාවික තාක්ෂණය හා වට්ෂප් මෘතුකාංගය භාවිතා කරමින් දිවයිනේ සිදුවන අපරාධවලට අදාළ තොරතුරු ක්ෂණිකව සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කිරීම, එමගින් සියලු කොට්ටාස සම්බන්ධීකරණය කර තිබීම, එමගින් ක්ෂණිකව ප්‍රචාර දැක්වීමේ විශේෂ පහසුකමක් සලසා දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම ජාත්‍යන්තර පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින සැකකරුවන් ආ චූදිතයන් 225ක් වෙනුවෙන් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ සංවිධානාත්මක අපරාධකරුවන් 91ක් ඉන්නවා. ඒ 91 වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නඩු පවරා නොමැති විදේශගත සැකකරුවන් 95 දෙනෙකු සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් නිල් නිවේදන ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. 2024/9/21 දිනෙන් පසුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මත මෙරටට රැගෙන එන සැකකරුවන්ගේ සංඛ්‍යාව 20ක් රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි 24/9/21 දිනෙන් පසුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව රාජ්‍ය තාන්ත්‍රික සහයෝගිතාවය මත මෙරටට පිටුවහල් කරන ලද සැකකරුවන්ගේ සංඛ්‍යාව 12ක්. මේ වන විට ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 30 දෙනෙකු ඉන්දියාවේ, එක්සත් අරාබි එමිරාජයේ, ඕමානයේ, රුසියාවේ, ප්‍රංශයේ, කැනඩාව, තායිලන්තයේ වැනි රටවල රැඳී සිටින බවට හඳුනාගෙන තියෙනවා. ඔවුන්ගෙන් කොටසක් දැන්ට එම රටවල අත්අඩංගුවේ පසු වෙනවා. එබැවින් එම රටවල් සමග සම්බන්ධීකරණය වෙමින් ඔවුන් කඩිනමින් මෙරට පිටුවහල් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මත විදේශීය රටවල් මගින් අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙකු වෙනුවෙන් උදර්පණ ඉල්ලීම් යොමු කරලා තියෙනවා. මෙසේ මෙම සැකකරුවන් ප්‍රධාන වශයෙන් රැඳී සිටින රටවල් වන එක්සත් අරාබි එමීර්, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාවෙන් රටවල් මෙම කටයුතු කඩිනමින් සම්බන්ධ කිරීම සඳහා නීතිය බලාත්මක කිරීමේ නිලධාරීකව බැගින් යොමු කිරීමට මේ වෙනකොට පොලිසිය කටයුතු කරමින් තියෙනවා. මේ නීතිය බලාත්මක කරන නිලධාරීන් ඒ රටවල් ඒ නීතිය ක්‍රියාත්මක කළ ආයතන සමග සම්බන්ධ කිරීම සඳහා, ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටින් පලා යාම වැළැක්වීම, ඔවුන් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපළ තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. නවීන තාක්ෂණය මගින් මේ තවදුරටත් පුළුල් කිරීමේ කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ පර්යන්තයට යාබද සවිකර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය යාවත් කාලන කිරීම සඳහා මෙම පද්ධතිය ආගමන විගණන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් යාපති කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ කිරීමට මේ වෙනකොට කටයුතු යොදමින් තියෙනවා. පොලිසියත් පුද්ගලයන් යාපති කිරීමේ දෙපාර්තමේන්තුවත් ආගමන විගණන දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මේ ස්වයංක්‍රීය මුහුණු අඳුනා ගැනීමේ කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම විපක්ෂ නායකතුමා ඊගාව ප්‍රශ්නේ තමා මේ පෞගිය කාලේ රජයේ පොරොන්දුවක් තිබුණාය මාධ්‍යවේදීන් දේශපාලන ඝාතන සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා පැහැදිලි කරන්න කියලා ගරු කථානායකතුමනි යම් විමර්ශන ප්‍රමාණයක ප්‍රගතිය මා ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. විමර්ශනය 2006/11/10 දින පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් 30636 ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශනය. දැනට මෙම විමර්ශනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අංක 1.83.31 ඇලිරක් 16 යටතේ චූදිතයන් 7 දෙනෙකු වෙත චෝදනා ගොනු කරලා තියෙනවා. 2016/11/22 දින කැඳවා විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පුරා මාසෙක කාලයක් නඩුව විභාග කිරීමෙන් පසුව ජූරි සභාවේ එකමතික තීරණයට අනුව 2016/12/23 දින 1-6 දක්වා වූ සැකකරුවන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් බවට තීන්දුවක් ලබා දීලා තියෙනවා. හත්වන සැකකරු පළමු අවස්ථාවේදීම සාක්ෂි නොමැතිවයි නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඉහත තීන්දුවට එරෙහිව ගරු නීතිපතිතුමා විසින් අංක CA PHC APN 11/17 යටතේ අභියාචන අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම නඩුව විවාදය සඳහා එම නඩුව ඉදිරියේදී කැඳවීමට නියමිතව තියෙනවා. ඒ වගේම 2010/1/24 දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධියන්සෙන් නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් සතුරු දාන කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වෙලා තිබුණා. අධිචෝදනා ගොනු කරලා තියෙනවා. කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණයේ නඩු අංක 825 ඇලිරක් 19 යටතේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. ත්‍රිපුද්දල විනිසුරු මණ්ඩලක් පත් කිරීමට නියමිත තියෙනවා. නඩුව විභාගයෙන් පවතින ඉදිරි නඩු දිනය 2025/4 වෙනි දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුමා මහතා ඝාතනය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. 20/2/11 දින CR 140 ඇලිරක් 20 යටතේ ගරු නීතිපතිතුමා වෙතට උද්ෘත යොමු කරලා තියෙනවා. ගල්කිස්ස මහාධිකරණයේ B 92.9 දරන නඩුව 26/2/27 දින කැඳවීමට නියමිතව තියෙනවා. දෙදස් දොලයි පහයි දහත දින අලුවම් කාලයේදී නාරායම්පිට පොලිස්වත්මේ පාක්පාර ශාලිකා ක්‍රීඩාංගණ ඇසලදී ප්‍රවීණ රගර් ක්‍රීඩක මොහොමඩ් බසිම් තාජුදීන් යනාය කාර්රථයක් තුළ සැක කටයුතු ලෙස පිලිස්සී මියයාම සම්බන්ධයේ විමර්ශනය සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා සිදු කරන ලද සියලුම විමර්ශනයන්ට අදාළ විමර්ශන උද්ෘත ගොණුවක් සකස් කර යොමු අංක CRI 111-15 CM යටතේ ගරු නීතිපතිතුමා වෙත යොමු කරලා තියෙනවා. එම විමර්ශන උද්ෘත පරිශීලනය කිරීමෙන් පසු ගරු නීතිපතිතුමා විසින් පළමුණු සැකකරුවන අන්ගොඩගේ දොන් සුමිත් ධම්මික පෙරේරා යන අය මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කරලා ඔහු මෙම නඩුවේ කෘත්‍යයෙන් නිදහස් කරලා තියෙනවා. මෙම නඩුවේ දෙවන සහ තෙවන සැකකරුවන් වන තෝල්ක මුදලිගේ අනුර සේනානායක සහ වෛද්‍ය ආනන්ද සමරසේකර යන අයවලුන්ට විරුද්ධව ගරු මහාධිකරණයේ නීතිපතිතුමා විසින් පිළිවෙලින් කොළඹ මහාධිකරණයේ නඩු අංක 352/19 හා 634/19 යටතේ අධ්‍යෝධනාපත් ගොනු කර ඇති අතර මෙම නඩු විභාග වීමට පෙර ඉහත නම් සඳහන් චූදිතයෙන් දෙදෙනා මිය යාම හේතුවෙන් ගරු අධිකරණය විසින් නඩු කටයුතු අවසන් කරලා තියෙනවා. මේ හා සම්බන්ධ කොළඹ මහේත්‍රාත් අධිකරණයේ නඩු අංක B849/12/3 දරන නඩුව 2025/8/28 වෙනි දින කැඳවා තියෙනවා. 2026/2/6 දිනට ඒ නඩු කල් තබා තිබෙනවා. එදිනට සිද්ධිය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ ස්ථාවරයේ අධිකරණය වෙත දැනුම් දීමට නියමිතව තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම ගරු කථානායකතුමනි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි පහුගිය දිනක සිදු අවාසනාවන්ත ඝාතනය සම්බන්ධයෙන්. 2006/2/13 දින අකුරේගොඩ වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කිරීමේ මනුෂ්‍ය ඝාතනය අපරාධය සිදු වූ දිනය තමා 13 වෙනිදා. අපරාධය සිදු වූ වේලාව පැය 16:17 අතර තලංගම පොලිස් ස්ථානයේ අකුරේගොඩ කීල්සුප සුපිරි වෙළඳසැල ඉදිරිපිට අපරාධයේ සිදු වූ කාර් රථය CBM 6040 දරන ටොයෝටා යාරිස් කාර් රථය මරණකරුවන් බුද්ධික මල්වාරච්චි බක්මීගහ පාර අතුරුගිරිය නිසංසලා මාලි මාත්මිය නඩු අංකේ කඩුවෙල මෛත්‍ර තුසාවිය 7516/26 විශේෂයෙන් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. පොලිස් කණ්ඩායම් 12ක් යොදවලා තියෙනවා. අපරාධය සඳහා වෙඩික්කරුවන් පැමිණි වාහනය KI 7738 බද්දගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සඳහා ගිනි අවි ලබා දීමට පැමිණි රථය KS 8987 කොට්ටාව ප්‍රදේශයේදී ඒ අත්අඩංගුවට ගෙන තියෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන් පොළ වෙත කැඳවාගෙන පැමිණි රථය KW 8733 අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ හිමිකරු මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැන තියෙනවා සනෝජ් කෝකිල ලියනාරච්චි ගිනි අවි ප්‍රවාහනය කර වෙඩික්කරුවන් වෙත ලබා දුණු මෙම පුද්ගලයා අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වෙනකොට ගරු කථානායකතුමනි දෙවෙනි සැකකරු සනෝජ් කෝකිල ලියනාරච්චි ගිනි අවි ප්‍රවාහනය වෙඩිකරුවන් වෙත ලබා දීම දෙවෙනි පුද්ගලයා අත්අඩංගුවට අරන් තියෙනවා. තුන්වෙනි සැකකරු හපුආරච්චිගේ දොන් ඩිලීන ප්‍රමෝද හපුආරච්චි නොහොත් දිලා ඉහත අංක 1 සහ 2 යන සැකකරුවන් වෙත මෝටර් රථයක් කුලියට ලබාගෙන ප්‍රවාහන කටයුතු මෙහෙව්වේ මේ පුද්ගලයා දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තැබීම සිදු කරන ලද සැකකරු අංක 102/9 පන්සල පාර මීවල රුග්ගාවිල ලිපිනේ පදිංචි රූබස් සුරේෂ් යන අය බවට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වෙනකොට පුළුල් විමර්ශන ආරම්භ කරලා තියෙනවා ගරු කථානායකතුමනි. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන් පොළ වෙත කැඳවාගෙන පැමිණි අංක KW 8733 දරන රතේ හිමිකරු රසික නිවස පරණ කොළනිය ඇත්කඳුර ගාල ලිපිනේ පදිංචි වන්‍යාරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ අතර සැකකරු සහ කාර් රථය අත්අඩංගුවට ගැනීමට මේ වෙනකොට පුළුල් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මෙතෙක් සිදු කරන ලද විමර්ශන යේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානත්ව අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ටුටු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදු සංක නැමැති අය විසින් මෙහෙයවීම සිදු කර ඇති බවට මේ වෙනකොට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් කණ්ඩායම් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන දියත් කරලා මේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා ගරු කථානායක. බොහොමත්ම ස්තුතියි.
ගරු විපක්ෂ නායකතුමා ගරු කථානායකතුමනි, මේ මගේ පැහැදිලි කර ගැනීමට පෙර පුංචි ඉල්ලීමක් කරනවා. අපේ අනිල් ජයන්ත මැතිතුමාගෙන් මේ ආබාධිත දීමනාව මේ මාස පරක් වෙලා තියෙන, ගිය මාසෙත් 10ත් 15ත් අතර ලබා දෙන්න ඕන එක 26 වෙනිදා දීලා තියෙන්නේ ආබාධිත දීමනාව. මේ මාසෙත් තව මේ ආබාධිත දීමනාව නැහැ. කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දීමනාව ඉක්මනින්ම කලට වේලාවට ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. සවිස්තර පිළිතුරක් ලබා දුන්නා. සවිස්තර පිළිතුරට සමගාමීව සවිස්තර පැහැදිලි කර ගැනීමකටත් ඉඩ ලැබේවයි කියලා මම
කෙටි පැහැදිලි කර ගැනීමක් කරනවා. සවිස්තර පිළිතුරක් ලැබෙනකොට පැහැදිලි කිරීම කෙටි කර ගන්නවා.
ගරු කථානායකතුමනි, සවිස්තරාත්මක පිළිතුරක් ලැබුණා. සවිස්තරාත්මක පැහැදිලි කිරීමකට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඔබතුමාට දෙවිදියකට මන්ත්‍රීවරුන්ට සැලකීමේ අවස්ථාවක් නැtei කියන එකත් මම මතක් කරලා දෙන්න කැමතියි. ඒක රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කිරීමක්.
නෑ නෑ, පැහැදිලි කර ගැනීම.
මගේ අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක්. ඔබතුමාට හිතිහිතුව ආකාරයට රාජ්‍ය පාර්ශවයට වැඩි විනාඩි ගානකුත් මට අඩු විනාඩි ගානකුත් ලබා දෙන්නට හැකියාවක් නෑ.
ඔබතුමා අහන ප්‍රශ්න අහන අතුරු ප්‍රශ්න අහන ගරු අමක්
විපක්ෂ නැහැ. ප්‍රශ්න අහන්න බැහැ, පැහැදිලි කර ගැනීම.
ඔව් පැහැදිලි කර ගැනීම.
නෑ ඔබතුමා කියනනම් මම අතුරු ප්‍රශ්න අහන්න. බොහොම ස්තුතියි. තව අහන්න.
ඔබතුමා පැහැදිලි කර ගැනීම කරගන්න.
පැහැදිලි
කර ගැනීම කරගන්න.
හරි. හැබැයි මට ඒ අවස්ථාව ලබා දෙන්න ගරු අමාත්‍යතුමාට හොඳයි. ඒ කාල වේලාව ලබා දුන්න එක ඒකට සමගාමීව මට අවස්ථාව ලබා දෙන්න. ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ලබා දුන්නු සවිස්තරාත්මක පිළිතුරට. පළමුවෙන්ම මට පැහැදිලි කිරීමක් කරගන්නට කැමති ඔබතුමාගෙන්, විශේෂයෙන්ම ඔබතුමාගේ පිළිතුරේ සඳහන් වුණා 35116ක් පුරප්පාඩු තිබෙන තත්වයක් තුළ 10,000ක් බඳවා ගැනීම කටයුතු කරන්නට ඔබතුමන්ලා මුල පුරනවායි කියලා. ඇත්ත වශයෙන්ම වර්තමානයේ රටේ තිබෙන නීතිය හා සාමය තත්ත්ව දිහා බැලුවම, මහජන ආරක්ෂාව පිළිබඳ තත්ත්ව දිහා බැලුවම, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට, නීතියේ ආධිපත්‍යයට, ඒ වගේම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වෙලා තිබෙන මොහොතක මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි අපිත් අපේ සහයෝගය ලබා දෙන්නම්. මේ 35116ක් පුරප්පාඩු තියෙන තැනක 10,000ක් නොව ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමේ ක්‍රියාවලියකට යොමු වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ඔබතුමා ප්‍රකාශ කරා, ඔබතුමාගේම පිළිතුරේ ප්‍රකාශ කරා, විශේෂයෙන්ම ලොකු කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවායි කියලා ඔබතුමන්ලා ස්ථාපනය කරපු මහජන ආරක්ෂක කමිටු හරහා. ඇත්ත වශයෙන්ම ඔය කමියුනිටි පොලිසිං, ඒ කියන්නේ ප්‍රජාව කේන්ද්‍රීය කරගත් ආරක්ෂක ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම, ඒක ලෝකයේ පිළිගත් සාර්ථක ක්‍රියාදාමයක්. හැබැයි ඔබතුමාගේ පිළිතුරේම කිව්වා, මේ අපරාධකරුවන් හඹායෑමේ ක්‍රියාවලියක ඔබතුමාලා රජයක් හැරියට නියැලී සිටිනවායි කියලා. දැන් මට ඔබතුමාට කියන්න කැමතියි මේ අවස්ථාවේ, ඒක හොඳයි, අපරාධකරුවන් හඹායෑමේ, අපරාධකරුවන් අල්ලා ගැනීමේ, එයට දඬුවම් කිරීමේ ක්‍රියාවලියට අපේ පූර්ණ සහයෝගය තිබෙනවා. හැබැයි මම කනගාටුවෙන් හෝ කියන්නට ඕන ඔබතුමාලා මේ අපරාධකරුවන් හඹායෑමේ ක්‍රියාවලිය විතරක් නෙමෙයි, ඔබතුමාලා මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් පසුපස හඹායෑමේ ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක කරනවානේ ඇමතුමා. දැන් මම බොහොම සද්භාවයෙන් නංගන් එක්ක මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරා, යසන්ත ආර්යසේන මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිතුමා ඇත්ත වශයෙන්ම චරිත සාහිත්‍යය සඳහා දැන් මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශය ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක රජය කිව්ව නෑ, එහෙම දෙයක් නැහැයි කියලා. හැබැයි අද රටේ බොහෝ බල ප්‍රදේශවල හැම එකම කියලා මම කියන්නේ බොහෝ බල ප්‍රදේශවල මහජන ආරක්ෂක කමිටුවල තනතුරු ලබා දීලා තිබෙන්නේ පක්ෂග්‍රාහී. එනිසා පක්ෂග්‍රාහීව මහජන ආරක්ෂක කමිටුවල සංයුතිය නිර්මාණය වෙනකොට ඇත්ත වශයෙන්ම අපරාධකරුවන් අල්ලා ගැනීමේ ක්‍රියාවලියට ඒක මහත්
බාධාවක්.
සජිත් ප්‍රේමදාස, you may continue.
බොහොම ස්තුතියි මගේ ගරු කතානායකතුමා. මොකද මම ඔබතුමා සැලකන්නේ මගේ කතානායකතුමා හැටියට. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න කැමති අමාත්‍යතුමාට, අමාත්‍යතුමා, ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපරාධකරුවන් හඹා යෑම, අපරාධකරුවන් සඳහා දඬුවම් කිරීම, ඒව ගැන කිසිම විරෝධතාවයක් අපේ නැහැ. ඒ දේ රටේ නීති රාමුව තුළ ක්‍රියාත්මක කරන්නට ඕන. නමුත් ඔබතුමාලා ඊට අමතරව මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් මේ මම ඒ අය මේ කරන මේ චරිත සාහිතික ලබා දීමේ ක්‍රියාවලිය හෙළිදරව් කරමින් පස්සේ ඒ අයව CID එකට කඳවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, චරිත සාහිතික ගත්ත තෙවුනි ජයවර්ධන, සකුෂා රොසානි ඒගොල්ලොත් කඳවලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතනට යන්න එපා. ඒක වැරදි. ඔබතුමන්ලාගේ වගකීම අපරාධකරුවන් ඇල්ලීම විස මේ මහජන ආරක්ෂක කමිටුව මේ චරිත සහතික ලබා දුන්නයි කියන කාරණාව මත චරිත සහතික ගත්ත අයවයි මහජන ආරක්ෂක කමිටුව සභාපතිවරුන්වයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ඒ අයට විරුද්ධව කටයුතු කිරීම නෙවෙයි ඇත්ත වශයෙන්ම යුතුකම වී තිබෙන්නේ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මේ අපරාධ ක්‍රියාත්මක වීම මේ සමාජය තුළ මිනීමැරුම, ම්ලේච්ඡත්වය වර්ධනය වෙමින් තිබෙන තත්ත්වයක් තුළ මං හිතනවා ඔබතුමාට තවත් අලුත් විදිහකට මේ නීති හා සාමය ස්ථාපනය කරන්නට, ඒ වගේම රට තුළ නීති ආධිපත්‍යය ශක්තිමත් කරන්නට, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට අලුත් වැඩ පිළිවෙලකට යොමු වන්නටත් සිද්ධ වෙනවා. ඒ මොකද ඒ තරම්ම මේ අපරාධ ප්‍රවර්ධනය වෙලා තිබෙනවා. ඒ තරම්ම මිනිස් ඝාතන, මිනී මැරුම්, ම්ලේච්ඡත්වය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ බොහොම කාරුණිකව අලුත් වැඩ පිළිවෙලකට යොමු වන්න, ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න, මේ වගේම මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් චරිත සහතික ගන්න අයව CID එකට කැඳවන්න එපා. ඒකෙන් කිසිම පළක් නැහැ, ඒ අය කරපු අපරාධයක් නැහැ. ඒ නිසා ඒ කරුණු කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. අපේ පැත්තෙන් මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්නට, මහජනතාවගේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට, ඒ වගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපිට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. මොකද අපිට වටිනවා මේ මිනිස් ජීවිත. අපේ සියලු දෙනාගේම වගකීම, රාජ්‍ය විපක්ෂ, පක්ෂ විපක්ෂ, අපි සියලු දෙනාගේම වගකීම මිනිස් ජීවිත ආරක්ෂා කිරීමයි, රටේ ආරක්ෂාව තහවුරු කිරීමයි, නීති හා සාමයේ ශක්තිමත් කිරීමයි. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අලුත් වැඩපිළිවෙලකට යොමු වෙන්න. ඒ අලුත් වැඩපිළිවෙලකට යොමු වෙනකොට සමාජය ජාති ආගම් කුලමල පන්ති පක්ෂ වලට බෙදාගන්නේ නැතුව මේ හැමෝම එකතු කරගත්තොත් තමයි අපරාධකරුවන්ගේ සුළමුල, අපරාධකරුවන් කරන ක්‍රියාදාමය, අපරාධකරුවන් ඒ අපරාධ නිර්මාණය කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබතුමාගෙන් මම මේ ඉල්ලීම කරමින් ඔබතුමාට පිළිතුරු ලබා දෙන්නට අවස්ථාව ලබා දෙනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. වෙලාව දුන්නා මම කියන්න වෙලාව ලබා ගත්ත ආකාරය. මගේ කතානායකතුමා මුලසුණු ඉන්න නිසා,
හොනරබල් සජිත් ප්‍රේමදාස
සභානායකතුමා වෙනුවට ඔබතුමා ඉන්න නිසා, අමාත්‍යවරයාත් මං හිතන්නේ එතුමාට මොනව තිබ්බත් මේ අහන්න හැකියාව තියෙනවනේ, අහලා එතුමා උත්තර දෙන්න හැකියාව තියෙනවා. ඔය නොහැකියාවෙන් පෙළෙන කට්ටිය තමයි මේ පැනලා දුවන්නේ. ඒ නිසා මේ නෑ දැන් එතුමාට දෙන්න අවස්ථාව
දෙන්න. හොනරබල් ආන්දු විජේපාල,
උත්තර දෙන්න අවස්ථාව දෙන්න.
Yes, honorable minister. Yes, Honorable Chief Whip.
නියෝජ්‍ය කතානායකතුමනි අපරාධ පරීක්ෂණ පිළිබඳව තොරතුරු රාශියක් මහජනක්ෂේමතුමා සතුව පවතින නිසා එතුමා කාලය ගත්තේ ඒ තොරතුරු වලින් යම් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට මම හිතුව විපක්ෂ නායකතුමා වෙලාව ගන්නකොට එතුමා නොදන්න තොරතුරු ප්‍රමාණයක් අපරාධ කරන කෙනා ඔබතුමා කියයි කියලා එහෙම දෙයක් නෙමෙයි උනේ නේද ඒ නිසා තව තොරතුරු තියෙනවා වෙලාව වරගෙන එතුමා ඉදිරිපත් කරයි
හොනබල් ආනන්ද විජේපාල
ගරු නියෝජ්‍ය කතානායක පොඩ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මට මේ අවස්ථාවේ මේ සභාවට
please
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මේ පිළිතුරු සපයන්න හැකියාව තියෙන්නේ මේ විමර්ශන ආශ්‍රයෙන් මිසක් මට වගකීම විරහිතව මේ කිසිදු කාරණාවක් මේ සභාවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ ඒ වගේම විපක්ෂයට ඕනෑ පිළිතුරු ලබා දීමේ කිසිදු හැකියාවකුත් මට නැහැ විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාට මේ කාරණේදී රජයට උදව් කරන්න මේ පාතාලකේ අකල මර්ධනය කරන්න ඉදිරිපත් වීම සහ ඒ සම්බන්ධයෙන් මේ සභාවේ ප්‍රකාශ කිරීම ඔබතුමාට හැකියාවක් තියෙනවා මාර්ග රාශියක් තියෙනවා විශේෂයෙන් ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා විශේෂයෙන් උදාහරණයක් ඇතුළත් මම දෙකක් විතර කියන්න ලැයිස්තුවක් නොකිය රත්ගම විදුර පාතාල ක්‍රියාකරුවන් සමග සම්බන්ධ අපතන මන්ත්‍රීවරු ඉන්නවා නෑදෑයෝ මස්සිනා කොස්කොඩ සුජිගේ නංගි ප්‍රාදේශව මන්ත්‍රී සජබේ මම කියන්නේ මේ අය හරහත් මේ වාගේ ඝාතන වලට සම්බන්ධ වෙන පිරිසුත් මම කියන්නේ අහිංසක ජීවිත කාගේ ජීවිත වුණත් කිසිදු ජීවිතයක් මම කියන්නේ කිසිදු ජීවිතයක් අහිමි වෙන්න ඉඩකඩ නොතියන තත්ත්වයක අපි වැඩ කරමින් ඉන්නවා හැබැයි නැවත නැවත මේ සිද්ධ වෙනවා මේ හුදකලා සිද්ධි කියලා කිව්වට මේ හුදකලා සිද්ධිමත් නෙවෙයි මේවා තන තන සිද්ධ වෙනකොට අපි ඒක වෙනම වෙන් කරලා ගත්තට මේවලේ යම් පොදු සාධක ප්‍රමාණිකුත් තියෙනවා අපි මේ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරමින් තියෙනවා එහෙනම් ඔබතුමාලාට පුළුවන් ඔබතුමාලාගේ දේශපාලන පක්ෂවල ඒ වගේ ඉන්න අය ඉවත් කරගන්න එයාට පණිවිඩය යවන්න පුළුවන් ඝාතන කරන්න එපායි කියලා ඉතින් ඒ හින්දා මම මේ රටේ ජනතාවටත් කියනවා මේ පිළිබඳ හොඳ අවධියෙන් ඉන්න කියලා අපි මොකද්ද කරන්නේ මේ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම මද්‍රව්‍ය මර්ධනය කිරීම මොන තරම් පරිශ්‍රමයක් වෙහෙසක් දරනවද කියලා මොකද ඒක අවංකව තේරුම් ගන්න ඕනේ ඒ වගේම ඔබතුමා ප්‍රශ්න අහන්නේ මම පිළිතුරු දෙන්නකොට විමර්ශන ආශ්‍රයෙන් විශාල කාලයක් ගන්න අවශ්‍ය වෙනවා ඒක තමයි මම කලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා දෙවෙනි වතාවටත් විමසීමක් කරා පොලිසියේ 36,000 35,116ක් පුරප්පාඩු තියෙනකොට 10,000ක් බඳවා ගැනීම ගැන ගරු විපක්ෂ නායකතුමනි අපිට මේ බඳවා ගැනීම අඛණ්ඩව සිද්ධ කරනවා දැනට අනුමැතිය 10,000ක් ලැබිලා තියෙනවා බඳවා ගැනීම සඳහා මේ වෙනකොට 1500ක් තෝරලා අවසන් ඉදිරි සති දෙක ඇතුළත පොලිස් කොලෙජ් නැත්නම් අපි කියන PTS 5කට මේ අය යොමු කරනවා SIලා නැත්නම් උප පොලිස් පරීක්ෂකරු 200ක් තෝරාගෙන අවසන් වෛද්‍ය පරීක්ෂණ වල භාජන කරමින් මේ දවස්වල තියෙනවා 1500 1300ක් පොලිස් කොස්තාපල්වරු තෝරාගෙන අවසන් අඛණ්ඩව සමුග පරීක්ෂණ පැවැත්වීම් තියෙනවා දෙවැනි වතාවටත් අපි ගැසට් නිවේදනය මේ සතිය 28 වෙනිදා හෝ මාර්තු මුල් සතියේ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කාන්තා පොලිස් සේවයට බඳවා ගැනීම STP එකට බඳවා ගැනීම ඒ වගේම දිගින් දිගටම මේ පුරප්පාඩු පිරවීමේ කාර්යය අඛණ්ඩව සිද්ධ වෙනවා එහෙත් මේ සභාවට පැහැදිලි කරන්න අවශ්‍යයි මේ කාර්යය ඉතා කෙටි කාලෙකින් කරන්න බෑ මොකද මූලික සම්මුඛ පරීක්ෂණය ඊට පස්සේ විභාගය විභාගයෙන් පස්සේ ප්‍රතිඵල අනුව නැවත සම්මුඛ පරීක්ෂණය ඊට පස්සේ පසුබිම් වාර්තා ඊට පස්සේ මද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණය ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණය මේ ඊට පස්සේ මාසයක පුහුණුව මේ සියලු කාල සීමාවන් සඳහා අඩුම වශයෙන් කොච්චර කාර්යක්ෂම කරත් මාස 10ක වාගේ කාලයක් ගත වෙනවා මේ සියලු කටයුතු මේ වෙනකොට කාර්යක්ෂම සිදු කරමින් තියෙනවා ඒ හින්දා කිසිදු අවස්ථාවක මේ අඩුපාඩුකම් වලට ඉඩකඩ තියන්නේ නැහැ අපි කරන්නේ තාක්ෂණය භාවිතා කරනවා ඉන්න නිලධාරීගේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා උන්ගේ අභිප්‍රේරණය අවරින් වැඩ කරන්න පුළුවන් පසුබිම හදලා දෙනවා මේ හරහා මේක කළමනාකරණය කරනවා අඛණ්ඩව බඳවා ගැනීම අපි සිද්ධ කරමින් පවතිනවා බඳවා ගැනීමට ගත වන කාලය යම් කාලයක් අවශ්‍යයි මාසයක පුහුණුවක් අවශ්‍යයි ඒ කාරණේ හින්දා යම් ප්‍රමාදයක් සිද්ධ වුණත් බඳවා ගැනීම දිගින් දිගටම සිද්ධ කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා ඒ වගේම මහජන ආරක්ෂක කමිටු ගැන කිව්වා ගරු කතානායකතුමනි පොලිස් ප්‍රතිවරයාගේ චක්‍රලේඛයක් පැහැදිලිම යවලා තියෙනවා මේ මහජන ආරක්ෂක කමිටු කිසිදු ආකාරයේ දේශපාලන කමිටු වලට පරිවර්තනය වෙන්නේ නැහැ මෙහි ලේකම්වරයා එදත් මම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා මෙහි ලේකම්වරයා පළාතේ ග්‍රාම නිලධාරි මහතා ඕ මහත්මිය මෙහි කැඳුම්කරු ප්‍රජා පොලිස් සේවයේ නිලධාරියා සභාපතිවරේ කමිටුවේ 40ක් ඉන්නවනම් 40 අතරින් තෝරා ගන්න පිළිගත් පුද්ගලෙ. එතකොට කාලයක් තිස්සේ එතුමන්ලගේ ආණ්ඩු සහ පෙරපැවති ආණ්ඩුවල ප්‍රජා පොලිස් කමිටුවල සභාපතිවරු ලියුමක් දුන්න චරිසාතයක් දෙනවා. සමහර වෙලාවට මේ ප්‍රජා පොලිස් හිටපු කමිටුවල අය නැවතත් මහජන ආරක්ෂක කමිටුවලටත් පත්වලා ඉන්නවා. එහෙම තැන් දෙකක තුනක එතුමා කියන සිද්ධින් සිද්ධ වෙලා තියෙනවා. ඒ කට්ටිය ආදර්ශයක් නැත්තක් කලින් තමන් පවත්වාගෙන ආව පූර්වදර්ශයන් ආයෙත් අනුගමනය කරමින් ඉන්නවා. අපේ චක්‍රලේක පැහැදිලිව කියලා තියෙනවා. පොලිස් කණ්ඩායම එකතු කර කර හැම දිස්ත්‍රික්කෙම පළාතකින් ගිහිල්ලා මම කතා කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදී පැහැදිලි කරලා තියෙනවා මේ පොලිස් මහජන ආරක්ෂක කමිටු උවමනා මොකද්ද කියලා. ඉතින් අපි හදලා තියෙන්නේ බොහොම සාධාරණ සර්ව සාධාරණ මේක දේශපාලන කමිටුවක් කරගන්න කිසි ගාවකට ග්‍රාම නිලධාරි ලේකම්වරයා ප්‍රජා පොලිස් නිලධාරි කැඳවුම්කරු සභාපතිවරු පත් කරන්නේ කමිටුවේ අය අතරින් පත් කරන්නේ. අපි කොහොමද දේශපාලන තනතුරක් කරන්නේ? හැබැයි අර මම දැන් CID කේ ජෙස්ත නියෝජ්‍ය පොලිස්තුමාගේ විමසුවා එහෙම කවුරුවත් CID එකට කැඳවලා නැහැ. මම දැන්වත් තව හොයා බැලීමක් කරන්නම් ගරු විපක්ෂ නායකතුමා නැවත සොයා බැලීමක් කරන්නම් මෙහෙම කැඳවීමක් කරලා තියෙනවාද කියලා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දුරකථනයෙන් දුන්නා එවැනි කැඳවීමක් කරලා නැහැ කියලා. ඒ වගේ දේවල් වලට පොලිසිය යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒක එතුමන්ලගේ කාලයේ හිටපු ප්‍රජා පොලිස් කම්පු සමාජික මහජන ආරක්ෂක සමාජිකා වෙලා පෙර පුරුද්දට ඉල්ලා හිටියා නම් ඒක නොසලකිය යුතු කාරණයක්. ඒක අපි එදා මේ සභාවට පැහැදිලි කරලා තියෙනවා. මහජන ආරක්ෂක මුට 14,000 අපි යොදවාගෙන ඉන්නේ දැන් මද්‍රව්‍ය නිවාරණය, මද්‍රව්‍ය මර්ධනය, ඒ සඳහා අපරාධ පාලනය සඳහා ඒවා සහාය ලබා ගන්න. ඒවා නීති ක්‍රියාත්මක ආයතන නෙවෙයි, ඒවා කමිටු, ඒවා පොලිසියට සහාය දෙන කමිටු. එහිඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැම වෙලාවෙම අපිට තියෙනවා ඉලක්කයක්, දැක්මක්, වැඩපිළිවෙලක්. මේකට අනුගතව තමයි පොලිසිය අපි මෙහෙවන්නේ. ඒක දේශපාලනිකරණය නිදාස් කරලා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරලා වඩා සක්‍රීය කරලා තියෙනවා. මේ ඇතිවන අපරාධයන් පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා කියන එක මේ සභාවට ප්‍රකාශ කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
Honorable Sajid Premadasa, let's not go into a debate on this, please.
මම කතා පවත්වන්නට යන්නේ නැහැ. දැන් ඔබතුමාගේ පිළිතුරේ කිව්වා ඒක මේ ඔබතුමත් මං හිතන්නේ තොරතුරු කරුණු හොයලා කියන්නට ඕන. මේ මල්ලඟ තියෙනවා හක්මන පොලිස් බල ප්‍රදේශයෙන් දැනුම් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදු කරන ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පහත විස්තර අයවලුන්ට දැනුම් දෙන්න. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංක 12 දෙනගම නැගෙනහිර දෙනගම ලිපිණියේ පදිංචි පොලිස් ආරක්ෂක කමිටු සභාපති PA අසන්ත ආරීසේන 2026/2020 උදේ 9:00 අංක 10 සිතුමින දෙනගම නැගෙනහිර දෙනගම පදිංචි අබේසේකර පතිරණගේ රෝෂානි මහත්මිය උදේ 9:00 අංක 1:21 කෝංගහ කොරටුව දෙනගම නැගෙනහිර දෙනගම පදිංචි තෙවුනි කෙසන්‍යා ජයවර්ධන මෙනිලියට උදේ 9:00 කවුද යවල තියෙන්නේ ස්ථානාධිපති විශේෂ විමර්ශන අංශ දෙක අපරාධ පරීක්ෂණ
විනාඩියක්
ගරු කතානායකතුමා නෑ විනාඩියක් ඒක විතරක් නෙමෙයි මේ මට එතුමා කියනවා මේ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලඥයෝ දෙන්නෙක් ගැන කියන්නලු ඒ දෙන්නට කියන්නලු මේ අපරාධ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා මිනි මරන්න එපා මංකොල්ල කන්න එපා මේ වැරදි ක්‍රියාත්මක කරන්න එපයි කියලා. ඇයි ඔබතුමා මට කියන්නේ? ඔබතුමාට පුළුවන් විමර්ශන ආරම්භ කරලා පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට ගන්න දැනුවම් කරන්න.
ඔබතුමා ආනන්ද විජේපාල
මට මොනවද කියන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා කිව්වා සහාය දෙනවා කියලා. සහාය දෙනවා නම් අපි දේශපාලන ව්‍යාපාරයන් හැටියට මේ විදිහේ අපරාධ කටයුතු වලට සම්බන්ධ වෙන අය හා ඔවුන්ගේ ඥාතීන් ළඟම මේ වලේ ඉන්නකොට උන් අතර ගනුදෙනු සිද්ධ වෙන බවට අපි දුරකථන විශ්ලේෂකතුමාට මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හරිද? දුරකථන විශ්ලේෂණ හරහා මේ ගනුදෙනු සිද්ධ වෙන ආකාරය අපි විශ්ලේෂණය කරලා තියෙනවා. යම් බුද්ධි තොරතුරක් තිබූ පමණින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අපි කටයුතු කරන්නේ නැහැ. අපි කියන්නේ ඔබතුමා සහාය දෙනවා කිව්වා නම් අපි දේශපාලන ව්‍යාපාර හැටියට නාම යෝජනා දෙනකොට මේ යම් යම් අපරාධකරුවන්ගේ ඍජු සම්බන්ධතා තියෙන පුද්ගලයන්ට නාම යෝජනා දීලා ඒ තනතුරු වලට පත් කර ගැනීම වැරදි කියන කාරණේ මම කිව්වේ. ඔබතුමා සහාය දෙනවයි කියලා එහෙම දැන් වෙනත් කාරණයක් කියන්නපා. දෙවෙනි කාරණේ මේ මහජන ආරක්ෂක කවුන්ට් සම්බන්ධයෙන් මම දැන් කරපු විමසීමට තමයි මම කිව්වේ මේ පිළිබඳව නැවත සොයා බලන්න විපක්ෂ නායකතුමා. මට දැන් ලැබුණු දුරකථන ලැබුණු මම හොයා බැලීමක් කරා. සීනියර් DIG නැත්තම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දුන්නා ඔහුගේ දැනුවත්භාවයකින් තොරව කැඳවීමක් නැහැ කියලා. මේ කාරණේ කුමක්ද කියලා මම හොයා බලලා දැනුම් දීමක් කරන්න. නමුත් අපි මේ හැම අවස්ථාවකම මම මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට පිළිතුරු දෙන්නේ වගකීම් සහිතව මට ලැබෙන තොරතුරු අපි විශ්ලේෂණය කරන දේවල් ඔබ තමුන්වහන්සේලාට කිසිදු ආකාරයක අගතියක් වෙන ආකාරය නෙවෙයි. ඔබතුමා කිව්වේ මේකට සහාය දෙන විවිධ ක්‍රම තියෙනවා. ඔබතුමාලට හැමෝටම පුළුවන් හැම දේශපාලන පක්ෂයකටම අපිට මේවා වෙන් කරගෙන ඇත්තටම මේ රටට විෂණයක් වෙලා තියෙනවා. මේ මද්‍රව්‍ය යෝදුරත් පාතාල ක්‍රියාකාරකනුත්. ඉතින් හැම වෙලාවෙම මේවාට විරුද්ධව හැමෝම එකතු වෙන්න ඕනේ. මද්‍රව්‍ය ජාවාරුණත් පාතාලයට ත්‍රිපක්ෂයක් තියෙන විදියක් නැහැ. මේ රටේ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ඉතින් ඔබතුමා සහාය දෙන්න පුළුවන් ක්‍රම එකක් මම යෝජනා කරේ. ඉතින් ඔබතුමාලා හැම වෙලාවෙම දෙන සහාය අපි අගය කරනවා. ඉතින් ඔබතුමාලා අහන ප්‍රශ්න හරහත් අපි අවස්ථාවක් ලබලා දෙනවා ජනතාව මේ පිළිබඳ තොරතුරු කියන්න. අපිට සමහර ඒවා විමර්ශන වලට බාධා වුණත් සමහර ඒවා දිගින් දිගටම විමර්ශන වලට බාධා වුණත් යම් ප්‍රමාණයක් කරන ඔබතුමන්ලගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරලා අපි ඕනෑ වෙලාවක සූදානම්. එහෙනම් ගරු විපක්ෂ නායකතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීමට තමයි මම මේ ප්‍රතිචාරය දැක්වේ. අපිට විචාර තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මම මේ සියලු තොරතුරු මේ වෙලාවේ මේ සභාවට ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන්නේ නැහැ.
Honorable leader of the session, I'll give you a minute to make a clarification on that. He has provided answers to your questions. Yes.
Garu niyojaka kathanaayaka thumani man nawathak tarak garu vijayapala amathi thumata man kiyanna kamathi ape pakshaya paatale pravardhane karannit naha paatale unandu karawannit naha mini meruma man kollak kema dushane ape oy siyallakma pitu dakina මට කියන්නේ නැපා අරයට පණිවිඩ දෙන්න මෙයාට පණිවිඩ දෙන්න දුරකථන සංවාද තියෙනවා බුද්ධි පරීක්ෂණ තියෙනවා කරුණා කරලා මම ඔබතුමාට කියනවා මේ එක තප්පරයක් නැස්ති කරන්න එපා දැන් නියෝගයක් දෙන්න පොලිස්පතිතුමාට එවන් අය ඉන්නවනම් ඒ පාතාල කටයුතු වල නිරත වී සිටින අයව පරීක්ෂණ බවත්තලා අත්තනංගුට අරගෙන නීති හමුවට ගෙනෙන්න ඒ ක්‍රියාවලියට අපි දෙනවා සහයෝගය.
Okay, honorable leader, we close this debate. This is going on for a very prolonged dragging on debate.
කරු කතා නායකතුමනි.
Okay, honorable. Okay, just a half a minute, please. We are dragging this on. We are going to business of the house now. Yeah, tell me, 1 minute. I'll give you a minute, please.
මේ විනාඩි භාගයට බොහොම ස්තුතියි. මම දකිනවා විජේපාල මහත්මයා ටෙලිෆෝන් කෝල් එකකින් ඉන්නවා. ඔහොමම ගන්න පොලිස්පතිතුමාට. අරගෙන කියන්න, ඔය අපරාධ කරන අය කවුරු හරි සම්බන්ධයි ඉන්නවා නම් ඔබතුමන්ලා පරීක්ෂණ කරලා අත්අඩංගුවට අරගෙන ඒ කරන්න තියෙන ඒ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්න.
Okay, honorable
point order.
Honorable yeah, honorable Arjun, I can see you standing there.
Point එක වෙලා 29.12 urgent motion එකක් අද උදේසෙ මම කොළඹින් ඇතුළ වෙනකොට පාලියකොඩ එක්සිට් එකකින් මට විනාඩි 30කට වැඩිය ඉන්න වුණා මේ පොලිමට. ඒකස මගේ ප්‍රිවිලේජ් එක කඩනවා එතනින් මට 30 minutes එතන ලේට් වුණා. කලින්කොත් මේ සභාවේ කියලා තියෙනවා සර් එතන එක්සිට් එකේ ප්‍රශ්න වෙනවා කියලා. ඒ නිසා කරුණාකරලා ඒක අදාළ
අමාත්‍යාංශ දෙක කියලා ප්‍රිවිලේජ් ඉෂූ
හදාගන්න කියලා.
Honorable Ravi Konnanayake, what brings it to your feet?
Honorable Speaker, Deputy
what's
Speaker. Yes, I draw reference to activity that took place. I thank Honorable Minister Vijayapala for answering exhaustively to this House. Now, yesterday there was a question that such questions should be restricted to 5 minutes. Now, a senior minister is unable to provide because he has to fully exhaustively give answers to the Parliament. Now, if that is the case, it can't be selectively for one or two. It should be across the board for all. So please ensure that selective actions cannot take place in this house, but while appreciating for giving an exhaustive answer, we appreciate, please disregard such instructions that come
to comment
from
the
people
public business
that basically don't know how Parliament should run.
Yeah. Chief Government Whip.
Garu Kathanayake Thumani.
Motions at the commencement of public business.
Right. Parliamentary Sthavara Niyoga. අටෙහි විධි විධානවල කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12 දක්වාද අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය පූර්වභාග 11:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය අපරභාග 5:30ට කථානායකවරයා පාර්ලිමේන්තුවේ කල්තැබිය යුතුය
House agrees
aye